සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
සමතමන් ප්‍රායෝගිකව අදාරන ධර්ම මාර්ගයේ තුල තියෙන ගැටලු විශේෂයෙන් මතු කරගෙන ඒ ගැටලු තෙන් පිළිබඳව ප්‍රධාන අත්තරන සාකච්ඡා කරන ඒ ප්‍රශ්න විසඳා ගන්න අවස්ථාව දැන් තම තමන්ගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරලා අපි ඒක පිළිබඳව සාකච්ඡා කරන තම තමන්ගේ අදහස් සම්පූර්ණ
අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධය භාවනාවක් වශයෙන් වදන්නේ කෙසේද කියා අනුකම්පාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි.
හැමදාම කියලා තියෙන්නේ ඒකම තමයි. දැන් කියලා තියෙන්නේ ඒක තමයි. පංච උපාදානස්කන්ධය භාවනාවක් හැටියට වඩනකොට සමස්ත ප්‍රතිපදාවක් හැටියට ගත්තාම අපි ඉස්සෙල්ල පටන් ගන්නයි කයි. කය රූපය. එනිසානේ කාය අනුපස්සනාව ප්‍රතිපත්තානේදී පළමු ප්‍රදේශනා කරන්නේ. අපි මේ ලෝකයේ තුල උඟාක්ම බැඳීම් හදාගෙන තියෙන තණ්හාවෙන් ආසාවෙන් වෙලිලා ඉන්නේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් බැඳිලා තියෙන්නේ ඒ වගේම ගැටෙන්නේ දුක්ඛ පීඩා විඳින්නේ මේ කයත් එක්කමයි. ඒ නිසා කය පිළිබඳව ඇත්ත ඇතිසැටියෙන් දැකගත්ත තරමට කය නිසා උපදින වේදනා සංඥා චේතනාවන් හී විඥානයන් හී කලතිරෙන පහසු. එනිසා කය පිළිබඳව පුළුවන් තරම් දැන හඳුන ගන්න. කය කියලා කියනකොට එතකොට ඇහැ කයටයි. රූපය. කන ශබ්දය, නාසය ගන්ධය, දිව රසය, කය පහස. මේ ටික පිළිබඳවම මේ 10 පිළිබඳවම දැනුවත් වෙන්නට ඕන රූපයේ පිළිබඳව දැනගන්නවා කියන්නේ. හිත අතිරේක අපේ සත්පුද්ගල භාවයේ තුලන මතුව හෝ තුලින් හෝ කය කයෙහි ස්වභාවය හඳුනාගත්තාම කය නිසා හටගන්න වේදනාව සංඥාව සංඛාරය විඥානය කයෙහි ඇත්ත දකිනකොට ඒ ටිකෙත් ඇත්ත දකිනවයි එකම. එනිසා කය පිළිබඳවයි ඉස්සෙල්ල බලන්න. කය පිළිබඳව ඉස්සෙල්ල බලපුවාම හොඳට ඇහත් රූපයත් ගැටිලා කනත් ශබ්දයක් ගැටිලා නාසයත් ගන්ධයක් ගැටිලා දිවත් රසයත් ගැටිලා කයත් පහසත් ගැටිලා උපදින වේදනාව ඇති වුණාම එතකොට වේදනාව හටගත්තේ මෙන්න මේ හේතු නිසා කියලා දකින්නකොටම කය හොඳට බලලා පුරුදු කරපු කෙනාට වේදනාව යලින් ගැටෙන්නේ නැහැ. කයේ ස්වභාවය දැනගන්න. සංඥා ඇති වෙනකොට නොඑක් විදිහේ රූප සංඥා, ශබ්ද සංඥා, ධම්ම, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ආදී සංඥා ඇති වෙනකොට මේන සංඥාවන් මෙන්න මේ මේ රූපයන් නිසා මේ මේ ආයතන නිසා හටගන්නේ කියලා පටන් ගන්න මූලය බලනකොට එතන අසුබ බව පිළිකුල් බව උකට බලලා තීච්ච කෙනාට සංඥාව පිළිබඳව ඇති වෙන ඇල්ම දුරු කර ගන්න පුළුවන්. රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන ආදී සංචේතනාවන් කල්පනා කිරීම තියෙනවා. මේ හිතන බව මෙන්න මේ මේ විදිහේ රූප නේද කියලා අර අසුභය හොඳට බලලා තිබුච්ච කෙනාට ඇති වෙන කල්පනාවන් පිළිබඳවත් ඉක්මනින් අත්හැර ගන්නවා. රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා, රස දැනගන්නවා, පහස දැනගන්නවා. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, දිව විඥාන, කාය විඥාන. එතකොට දැනගත්තදී දැනගන්න රූපේ නිබඳු වෙනින්ද, ශබ්දේ නිබඳු වෙනින්ද කියලා ඒ ආයතන යම් පිළිබඳව, කය පිළිබඳව හොඳින් බලපු කෙනාට එතන ඇති වෙන ඇලීම් ගැටීම් මේකෙන් ඉස්සර ගන්න පුළුවන්. එනිසා අපි ආරම්භයේදී පුළුවන් තරම් කය පිළිබඳව මේ කයෙහි ඇත්ත ඇති සැටියෙන් දකින්න වැඩි වැඩියෙන් යොදන තරමට ඊළඟට මේ ස්කන්ධ ටික වෙන වෙනම එහෙම බලලා ඊළඟට පංච උපාදානස්කන්ධ භාවනාවක් කියලා කියනකොට ඒක ධම්මානුපස්සනාවට අයිති අපතහන. ඒක අයිති වෙන්නේ ධම්මානුපස්සනාවට. සතිපට්ඨාන සූත්‍රයේ පෙරලලා බැලුවොත් පැහැදිලි කරලා ඇති බුදුරජාණන් වහන්සේ. එතකොට පංච උපාදානස්කන්ධය පිළිබඳව භාවනාවක් කරනවා කියනකොට අර වෙන වෙනම ස්කන්ධ ටික බලනවා නෙමෙයි. එතකොට ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් බලන අවස්ථාව. එතනදී ඇසත් රූපයක් රූපස්කන්ධයට. දැන් වර්තමාන මොහොතේ හටගත් ස්කන්ධයන් බලන්නේ. වර්තමාන දැන් මේ මොහොතේ ඉපදිලා තියෙන එක ආයතනයක්. කුමක් හෝ එක ආයතනයක්. ඒ ආයතනයත් එක්ක පවත්න ස්කන්ධ ටිකයි බලන්නේ. ආධ්‍යාත්මික ආයතනයත්, බාහිර ආයතනයත් රූපස්කන්ධ. ඒ ස්පර්ශය නිසා උපදින වේදනා, වේදනා සංදේය. ඒ සංඥාව, සංඥාපාදාන සංදේය. සංචේතනාව, සංඛාරෝපාදාන සංදේය. චක්කු ආදී විඥාණය, විඥානුපාදාන. දැන් හැම මොහොතකම අපට පහළ වෙන්නේ ස්කන්ධ පංචකය. ආයතනයක් උපදිනවා කියලා කියන්නේ ස්කන්ධ පංචකය. ඛණ්ඩානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ ඉදං උච්චතාවසෝ ජාති. හැමතිස්සේම මේ ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙනවා. දුකේ පහළවීමක් කියන්නේ මෙනිස. දුක්ඛස්සේසෝ උප්පාදෝක. මේ උප්පත්තිය. දැන් ප්‍රතිසන්දියේ උප්පත්තිය කියලා කියන්නේ මේ ස්කන්ධයන්ගේ හටගැනීම. දැන් අපි උප්පත්තිය ප්‍රතිසන්දිය කියලා සම්මත ලෝකේ හඳුනගත්තේ මව් කුසෙන් හට ගන්නවා. එක්ක මව් කුසේ පිළිසිඳෙන අවස්ථාව, එහෙම නැත්නම් මව් කුසෙන් දිවි වෙන අවස්ථාව. ජාති සංජාති. ජාති කියන ඉදීමක්, සංජාති කියන මනාපටි. මව් කුසේ පිළිසිඳෙනකොට ජාති. එක වැඩිලා මෙලොවට දිවි වෙනකොට සංජාති. අපි ඉපදීම හැටියට එතන විතරයි දැන්. දැන් එතනත් පහළෝනේ මොනවද? ස්කන්ධ. දැන් ඒකට කියනවා සම්මුති උත්පත්ති. සම්මත උත්පත්ති. මේ භවයේ තුල උත්පත්තිය ලැබුව. ඊළඟට උත්පත්තිය ලැබූ මොහොතේ පටන්ම පවතින්නේ උපතහා මරණය. ඒ භවයේ ඒ උත්පත්තිය ලැබූ භවයේ ආයුෂව උපන් කර්ම ශක්තියෝ පවත්නතා පවතින ධර්මතාවයේ තමයි මෙරි මෙරි උපදින බව. දැන් අපි කියනවානේ අපායේ. අපායේ මහා ගිනි ජාලාමද දෙවෙනි. සමහර අපායේ දැන් තියෙන මහා පර්වත පෙරලීගෙන පෙරලීගෙන ඇවිල්ලා එතන ඉන්න සියලුම සත්ව කොටස් හලාගෙන. ඉතින් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මිනිස්සුන්ට මෙච්චර තැලිලා පණ තියෙනවද? මෙච්චර ගිනි වැට කොහොමද ජීවත් වෙන්නේ? ඒ අයත් මැරෙනවා. හැබැයි කර්මය නිසා නැවත උපදින. අපි ළඟත් තියෙන ওই ටිකම. අපි හැමතිස්සෙම මැරෙනවා. මේ ජීවත් වෙන්න කර්මය ආයු තියෙන නිසා ආයු උපදින. හැමතිස්සෙම ස්කන්ධ පහක් හටගන්නවා. ඒ ස්කන්ධ පහ මේ මොහොතේම මැරෙනවා. හැබැයි ආපෞටික උපදින. ඔය මරණය ගැන අහනකොට කියවනකොට අපිට අහන්න ලැබිලා ඇති මරණ තුනක්. සම්මුති මරණ, ක්ෂණික මරණ, සමුච්ඡේද. රහතන් වහන්සේ මරණය අවසන් කරනවා. ඒ ගහ මැරුණා, මිනිස්සයා මැරුණා කියල සම්මුති මරණයක් තියෙනවා. ඒ වගේම ක්ෂණික මරණයක්. එතකොට ක්ෂණික මරණයක් තියෙනවා නම් ක්ෂණික වූ උත්පත්තියකුත් තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ස්කන්ධයන්ගේ පහළ වීම. ජාති, හන්දානම් පාතු භාවෝ. එහෙම නැත්නම් ආයතනයන් හට ගන්නවා කියන්නේ ජාති. ආයතනන ප්‍රතිලාභෝ චාති. ඒක උත්පාද සංයුත්තේ තවදුරටත් බුදුරජාණන් වහන්සේ බොහොම වෙන්වෙන්ව විස්තර කරලා පැහැදිලි කරලා තියෙනවා. කිසි කෙනෙකුට සැකයක් නූපදින ආකාරය බුද්ධ භාසිතයක් හැටියට. එතකොට හැමතිස්සෙම මේ ස්කන්ධ ටික පහළ වෙනවා. හැම මොහොතකම මේ පහළ වෙච්ච ස්කන්ධ ටික වහාම බිඳිලා යනවා. එතකොට දැන් අපිට මෙන්න මේ සත්ව පුද්ගල භාවය ආත්ම භාවය කියන හැම මොහොතකම රැඳිලා තියෙන්නේ මේ මොහොතේ ආයතනයක් එක්ක. එක ආයතනයක් තුල පවතින ස්කන්ධයන්ගේ යථාර්ථය දැකලා සත්ව පුද්ගල ආත්ම සංකල්පය දුරු කරගත්තොත් අනිත් ඇඟලෙන් අමුතුවෙන් වෙන වෙනම බලන්න ඕනේ නැහැ. එක තැනකින් සින්දහම චක්‍රයේ සින්දා වෙනවා. ඒක හැම තැනකටම වළංගු වෙනවා. ඒ නිසා හැම මොහොතකම පහළ වෙන ස්කන්ධ ටික තමයි ආත්‍යාත්මික ආයතනයක් බාහිර ආයතනයක් කියන රූපස්කන්ධයට ස්පර්ශය නිසා හටගන්න වේදනා වේදනාපාදාන ස්කන්ධයට රූප සංඥාව සංඥාපාදාන ස්කන්ධයට සංචේතනාව සංඛාරූපාදාන ස්කන්ධයට විඥාන විඥාන එන ආයතනයක් උපදිනකොට මේ ස්කන්ධ ටික පහළ වෙනවා. ස්කන්ධයන්ගේ පහළ වීම වෙලා. ස්කන්ධයන්ගේ පහළ වීම උත්පත්තිය. පහළ වෙච්ච ස්කන්ධය ඇහත් රූපය දෙක වෙන වෙනකොට රූපස්කන්ධය තිබෙනවා. ඒ දෙක බිඳෙනකොට විඥාණයට පවතින්නේ. ඒ දෙක බිඳෙනකොට ස්පර්ශය පැවැත්මක් නැහැ. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනා සංඥා චේතන පවතින්නේ නැහැ. එකක් වැටෙනකොට ඔක්කොම ටික එතකොට හැමතිස්සෙම පහළ වෙන මෙන්න මේ ධර්මතාවය යම් කෙනෙකු අවබෝධ කරගත්තොත් දැකගත්තොත් දැනගත්තොත් එතකොට මේ මොහොතේ පහළ වෙන ධර්ම මේ මොහොතේම සිදෙන බවක්මයි තියෙන්නේ. රූපයත් වේදනාවත් සංඥාවත් සංකාරයත් විඥානයත් කියන ස්කන්ධ ටිකම ඒ සිදෙන බව අපි දැනගත්තොත් දැන් ඒ ස්කන්ධයන්ගේ හට ගැනීමත් ඒ ස්කන්ධයන්ගේ වැයවීමත් මැරීමත් දෙක දැක්කොත් අපට පේනවා එතකොට අපි දකින දැක්මක් වෙනවා අතීතයෙන් මෙතෙන්ට එන දෙයක් නැහැ. අතීතයෙන් මෙතෙන්ට එකතු වෙන දෙයක් නැහැ. ඊළඟට මෙතන හට ගන්න දේ මෙතනම නිරුද්ධ වෙලා දකිනකොට අනාගතයට යන්නෙත් නැහැ. අතීතයට සම්බන්ධිකුත් නැහැ. අනාගතයට සම්බන්ධිකුත් නැහැ. වර්තමානයේ තුල තියෙන්නේ ඉපද මැරෙන එක. එතකොට මැරිච්ච එකට මම කියනවාද? මැරෙමින් පවතින එකට මම කියනවාද? නූපන්න එකට මම කියන්නේ. මම කියන සංකල්පයට ඉඩක් නෑ. මම කියන පුද්ගල සංකල්පයේ මිත්‍යාවක් බවම හෙළි වෙනවා. පුද්ගල සංකල්පයේ පළමුකොට දුරු වෙනවා. උත්කල ආත්ම සංකල්පයේ මතයි උපදෙන තරම කර්ම ක්ලේශ අකුසල ධර්ම බොහෝ කොට ඉපදෙති. එතකොට මෙන්න මේ පුද්ගල භාවයේ ආත්ම සංකල්පයේ දෘෂ්ටියක් කියලා හඳුනා ගන්නකොටම බොහෝ වැරදි සංකල්ප අපි දුරු වෙලා යනවා. ඒ නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය නොඑක් වැරදි වෘත ප්‍රතිපදාවන් ඉතිරුවක් නැතුවම නිරවශේෂයෙන්ම නිරුද්ධ වෙලා යනවා යතන. එතකොට අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව භාවනාවක් කරන්න මෙන්න මේ අත දෙක ගැනීම. මොනවා හරි බලමින් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරමින් ඉන්න නෙමෙයි. ඒ බලන දේ තුල බලන ක්‍රියාව තුල මේ උත්තරේ ලැබෙන විදිහකටයි මේ භාවනාව කෙරෙන්නේ. එතකොට මේ භාවනාව එහෙම කෙරෙන්න නම් අපිට තියෙනවා අර පූර්ව ප්‍රතිපදාව. එහේ කියන්නේ මොකක්ද? එහෙට ගැටෙන රූපය කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න. එතකොට අපි වර්තමාන මොහොතේ හටගන්න රූපස්කන්ධයේ ස්වභාවය දන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ එහෙ කියලා කඩ කියලා බලන්නේ කියලා. කියන්නේ හටගත් එකක් ආහාර ආදී ප්‍රත්‍ය. හටගත්තා නම් යමක් දිරනවා. ලෙඩ වෙනවා. මැරෙනවා. අප්‍රියතනට යනවා. ප්‍රියතන පවත්වන්න. එහෙනම් එහෙ කියන්නේ දුකට නේද? දුක කියන්නේ එහෙට නේද? ඇහැයි දුකයි දෙකක් නෙමෙයි එකක් නෙමෙයි. දුකට ඇහැ කියලා තියෙනවා. ඇහැට මම කියලා. එතකොට ඇහැට මම කියනකොට මම කියලා තියෙන්නේ දුක තමයි. රූපයක් බලනවා ඇහැට ගැටෙන දේත් බලනවා. ඒකත් මොනවා ගැටුණත් හටගත් එකක්. හටගත්තා නම් යම පෙරලෙමින් පවතින එකක්. ජරා මරණය අප්‍රියමනාප තැනට අකමැති තැනට හෙරෙන. එහෙනම් රූපේත් ඇත්ත තමයි. එතකොට මේ විදිහට බැලුවාම අපි ඔන්න වර්තමානයේ මේ මොහොතේ හටගන්න රූපස්කන්ධයේ ස්වභාවය හඳුනගත්තා. රූපයේ ස්වභාවය අපි හුරු කරා. නැවත නැවත හුරු කරන්නේ. දේවත නැවත හුරු කරාම තින් ඇහැ කියනකොට රූපේ කියනකොට කන කියනකොට ශබ්දේ කියනකොට නාසයේ කියනකොට ගන්ධේ කියනකොට දිව රසේ කය පහස කියනකොටම අපි දන්නවා දැන් මේ මොකද්ද කියලා. එහෙනම් මේ දෙක ගැටිලා හටගන්න දේවල් පිළිබඳවත් අපි දන්නවා. එතකොට මේ ගැටීම් නිසා හටගන්න විඥානේ මේ දුකත් දුකත් එක්ක එකතු වෙලා හට ගන්න දේ සැප වෙන්න බෑ. ඒකත් දුකක්ම වෙන්න ඕනේ. නෑ ඒකත් හටගත් එකක්. හටගත්තනම් යමක් චරාව මරණය ස්වභාවය. ඒක නිරුද්ධ වෙන එකක්. එහෙනම් ඊයේත් රූපයත් විඥානයත් ඇත්තෙන් හටගන්නේ ස්පර්ශය. කෙසේ නිට්ටය වෙන්නද කෙසේ සැප වෙන්නද කෙසේ ආත්ම වෙන්නද ඒකත් හටගත් ධර්ම. මේ රූපාදී ස්කන්ධයන් චරා මරණයට පත් වෙනකොට මේවත් ඉදීමයි දිරා මරණයට. එබඳු ස්පර්ශය නිසා හටගන්න වේදනාව සංඥාව චේතනාව එබඳු දුක් ලක්ෂණ වලින් යෙදিলা නේද කියලා. එතකොට මෙන්න මේ පූර්ව ප්‍රතිපදාවේදී මෙන්න මේ ටික හොඳට ස්කන්ධ ටික කලපු කෙනා වුණ උපාදාන ස්කන්ධ පිළිබඳව වෙන වෙනම බැලුවාම දැන් අපිට හැබැයි අපේ සාමාන්‍ය ක්‍රියාවලියේදී අපිට මේවා වෙන වෙනම හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ දැකීමක්. දකින බවක්, අහන බවක්, දැනෙන බවක්, දැනගන්න බවක්. අපි විමසලා බලනකොට තමයි තේරෙන්නේ මේ දකින්න වහනවා දැනෙනවා කියන තැන මෙහෙම ක්‍රියාවලියක් යෙදিলা තියෙනවා. අපි දන්නේත් නෑ දකින්නවා කියන කාරණාව තුළ මේ වගේ ගොඩක් ධර්ම පහළ වෙලා කියලා. බුදුවරුම ලෝකෙට දැක දැන දැක දේශනා කරා මිසක් අපි දන්නේ අපි හිතන්නේ හැට පේනවා තමයි. එහේ තමයි මේවා දකින්නේ කියලා. එහෙන් තමයි දැනගන්නේ කියලා තමයි අපි හිතන්නේ. සමහරු තාමත් තර්ක විතරක නොහැ එහෙමයි දකින්. ඉතින් අපි එහෙම හිත අවුවාම කියන මෙහෙම. දැන් හොඳයි ඔන්න එක රූපයක් 10 දෙනෙක් දකින්න. 10 දෙනෙකුට එකම රූපයක් ගැටෙනවා දැන්. ඒ 10 දෙනාගේ ඇස්වලට එකම රූපයක් ඔන්න මැද තියලා 10 දෙනා 10 පැත්තෙන් ඉන්න එකම රූපේ හම්බ වෙයි. දැන් 10 දෙනා දැනගන්නේ 10 විදියක් දැනගන්න ඕන. මම දැනගනි අම්මා කියලා, තව එක්කෙනෙක් පිළිදෙක් කියලා දැනගනි, තව එක්කෙනෙක් පුතුවම්ම කියලා දැනගනි, තව එක්කෙනෙක් සිම්ම කියලා දැනගනි, තව එක්කෙනෙක් එක එක නමින් දැනගන්නවා. දැන් රූපය දැනගත්තා නම් එහැට ගැටුණු දේ දැනගත්, දැන් එහැට පුළුවන් වෙන්නේ දැනගන්නවා නා රූපය දැනගන්න එපා. එහැට ගැටුණු දේ දැන. එහැට ගැටුණු දේ දැනගන්නවා නම් අපි ඔක්කොම 10 දෙනාම එකක් එපා දැනගන්න. මොකද 10 දෙනා දැනගත්තා 10 විදියක්. එහෙනම් ඇහැට කරන්න බැරි කාර්යයක් ඇහැ කරපු කාර්යයක්ත් තියෙනවා. තවත් කාර්යයක් තවත් තැනකින් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඇහැට පැවරිච්ච කාර්යයක් තියෙනවා. ඊළඟට සිතෙනුත් යම් කාර්යභාරයක් ඒ තුළ සිද්ධ වෙලා තමයි මේ අවල් රූපේ කියලා දැනගෙන ඉන්නකෙන් යම් විතක්කේ ටිකක් හිතපු දෙයමයි අපි අම්මා කියලා හිතපු නිසා අම්මා කියලාම දැනගන්න. හිතපු දෙයම තමයි අපි ගැටුණු දෙය දැනගන්නව නෙමෙයි. හිතපු දෙය තමයි. නමුත් අපි හිතනවා දැනගත්තේ රූපෙමයි කියන පැවතීමක් නාවක් කියලා. ඉතින් කොහොම හරි අපිට දකින්න බවක්, අහන බවක්, දැනෙන දැනගන්න බවක් තමයි ප්‍රකට. මේ ස්කන්ධ ආයතන පහළ වෙන බවක් නම් අපි දන්නේ. ඇහැට රූප ගැටිලා, විඥාන ඉපදිලා, ස්පර්ශ පහළ වෙලා, වේදනා පහළ වෙලා, සංඥා චේතනා පහළ වෙලා දකින්නවා කියලා අපි කවුරුවත් දන්නේ නැහැනේ. ඒක දකින්න බුදු දෙය. දැන දේශනා කරන මෙන්න මේ බඳු ධර්මතාවයක් ඉදලා තමයි මේක වෙන්නේ. එතකොට අපිට තේරෙනවා අර නිදර්ශනය තුල වුණත් ඇත්ත නේද? ඇහැට පේනවනම් ඇහැට පෙනෙන දේ නම් දැනගන්නේ අර 10 දෙනාම එකක් එකයි දැනගන්නේ. එහෙනම් 10 දෙනා 10 විදිහක් දැනගත්තේ 10 දෙනා හිතපු විදිහේ 10 ආකාරයක් නිසා එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඇත්තක්මයි සත්‍යක්මයි කියන අදහස අපට ප්‍රකට වෙනවා. එතකොට කොහොම හරි දැන් අපට දකින්නවා, අහනවා, දැනෙනවා කියන තැන අපට නොදෙනුනාට, නොපෙනුනාට යෙදිලා තියෙන්නේ මොනවද? ස්කන්ධ ටික. දැන් අපට ස්කන්ධ ටික පේන්නේ නෑ. දකින බව ප්‍රකටයි. අහන බව ප්‍රකටයි. දැනෙන බව ප්‍රකටයි. දැනගන්න බව ප්‍රකටයි. දැන් උමම ඉන්නකොට දැන් ඇතිවෙන කැක්කුම වේදනාවක් හරි දැනෙනවා. දැනීම ප්‍රකටයි. හැබැයි එතන යෙදিলা තියෙන ස්කන්ධ ධාතු ආයතන ප්‍රකටද? ඒව දන්නේ නැහැ. දැන් මෙතන මෙහිම ආයතනයක් ඉපදিলা, විඥාන ඉපදিলা, ස්පර්ශ ඉපදিলা, වේදනා ඉපදিলা, සංඥා ඇතිවිලා, සංඛාර ඇතිවිලා කියලා ඒවා ප්‍රකට. දැන් ප්‍රකට මොකද්ද? දැනෙන බව. දකින බව, අහන බව, දැන දැන් ඔන්න සියල්ල දත් සියල්ල දැනගත්තු බුදුවරු ලෝකෙට දේශනා කරනවා මෙන්න මේ බඳු ධර්මතාවයක් ලැබෙනවා මෙන්න මෙතන තමයි ලෝකෙ අපි මුලා වෙන්නේ මෙතන මුලා වෙනකොට රැවටෙනකොට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපට උපාදාන වෙලා තියෙන්නේ මොනවද පංච උපාදාන පහම උපාදාන වේවා දකින්න දෙහි ඇත්ත නොදැක්කොත් ස්කන්ධ පහම උපාදාන වෙනවා. ඇහෙන දැනෙන දැනගන්න දෙහි ඇත්ත නොදැක්කොත් නොදකින්න මොහොතකම අපට ස්කන්ධ පහ තමයි උපාදාන. අපි දන්නේ නැහැ අපි ගත්ත බවක්වත්. එහෙම ගන්නවද කියලා. නමුත් උපාදාන වෙලා. උපාදාන වෙලා. පංච උපාදානයේ මේ ස්කන්ධ පහම උපාදාන වෙලා කොහොමද උපාදාන වෙන්නේ අපි දකින ස්වභාවයටයි දකින ස්වභාවයටයි දැන් අපි අර නිතර ගත්ත නිදර්ශනයක් කියනවා මැටි මැටි පේන්නේ අපිට හාවෙක්ව පේන අපි මැටි ගෙදර ගෙනියන්නේ ගෙනියන්නේ සල්ලි දීලා හාවෙක්ව ඒ වුණාට හාවෙක් ගෙන ඉස්ස කිව්වට ගෙනියන්න මොනවද? මැටි මහිනියක්. කවුරුන් මැටි ගෙනියන්නේ සල්ලි දීලා? හාවෙක් ගෙනියන. දැන් හොඳයි මේක කුඩු කරලා බැලුවොත් හාවයි මැටි වෙන් කරගන්න පුළුවන් වේවි තාත්. මැටි විතරයිනේ හම්බ වෙන්නේ. හාව කියලා කියන්නේ එතකොට පෙනෙන ස්වභාවයක් විතරයි. හාවෙක් කියලා අපට පෙනුණු ස්වභාවයක් විතරක් එතන යෙදিলা තිබුණා. හැබැයි එතන තිබුණෙම නැති. අපට දැන් ස්කන්ධ ටික පේන්නේ නැහැ. දකින බව, ඇහෙන බව, දැනෙන බව, දැනගන්න බව ඒ හා සමානව ප්‍රකට. දැන් අපි මැටි වලට ඇලුම් කරේ නැහැ, සල්ලි දීලා ගන්නේ නැහැ, ආව සල්ලි දීලා ගන්න. ඒ වගේ අපි ස්කන්ධ ටික අපිට උපක් අපි දකින බව මම දකින්නේ මම දැකීම මගේ අහන බව දැනෙන බව දැනගන්න බව මගේ අහන්නේ දැනෙන්නේ දැනගන්නේ මට දැනෙන්නේ මට දැනගන්නේ මට දැනුනේ මට දැනීම මගේ දැනීම තමයි මගේ ආත්මය. මෙහෙම කියනකොට මොනවද අරගෙන තියෙන්නේ? ස්කන්ධ. දැනුවත්ව හෝ නොදැනුවත්ව ස්කන්ධ පහම තමයි හාව ගෙනියනකොට ගෙනහිලා තියෙන්නේ මැටිපත්. එපා කියපු මැටිමයි ගෙනහිලා තියෙන්නේ. ඉතින් මේ දකින්නාන දැනෙන දැනගන්නවා කියන තැන රැවටෙනකොටම ස්කන්ධ ටිකමයි. මොකද ස්කන්ධ ටික හැර එතන අමුතු දෙයක් ගන්න නෑ අපිට හාවෙක් කියලා යම් ආකෘතියක් හැඩයක් පෙනෙන ස්වභාවයක් විතරක් තියෙනවා ඒක මැවිච් එකක් නේ නিত্য වූ ස්ථිර වූ දෙයක් නෙවෙයිනේ ඒ මැටි වල ඒ ආකෘතිය ඇති තැන හාව කියන අදහසක් උපදවා ගත්ත මිසක් එහි තිබුණේ නැතිමයි. ඒ වගේ අපි ස්කන්ධ ඇති තැන දැකීමක්, දකින්නවා, දකින්නේ, දකින දෙයක් නිර්මාණය කරගන්න. අන්න පුද්ගල සංකල්පය. මැටි තියෙන තැන ආවෙක් කියන අදහසක් පොදවන. මේ දැකීම කියන ධර්මතාවයේ ඇති තැන දකින්නෙක් අපි හදාගන්න. දකින්න දෙයක් හදාගන්න. දකින්නෙක් පහළ වුණත් දකින්නා හා දකින්න දේ තියෙනවා. ආත්මය හා ආත්මීය දේ තියෙනවා. දකින්නවා දකින්න දෙයක් හම්බ වුණත් දකින්න දෙයක් නැත්නම් දකින්නා දේ. ආත්ම හා ආත්මීය මම ආත්ම. ආත්මීය මගේ. මම මගේ කියන මම මගේ කියන දෘෂ්ටියට වැටුණා නම් මේක තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛත හේතුව කියලා. මම මගේ කියලා යමක් උපාදාන කරගත්තනම් බාරගත්තනම් මම මගේ කියලා ග්‍රහණය වෙච්ච දේ කැඩෙනකොට ඉදෙනකොට දිරෙනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට දුක විඳින්න ඕනේ. එතකොට පංච උපාදානස්කන්ධේම ස්කන්ධ පහේම ස්වභාවය අපි හොයලා බැලුවා. ඒ පහේම තියුණු එක ලක්ෂණයක් මොකක්ද? අනිත්‍ය හා දුක්ඛ ලක්ෂණය. එතකොට දැන හෝ නොදැන අපි මම මගේ කියලා ගත්තේ මොකක්ද? දුක්ඛ ලක්ෂණය. එතකොට ඒක මම කියලා ගත්තත් නොගත්තත් එතන යෙදිලා තියෙන්නේ. එතකොට දැන් ඒ ජරා මරණයට පත් වෙන ටික මම මගේ කියලා කිව්වනම් දැන් දිරීම කාගේද? මම මගේ. ලෙඩවීම කාගේද? මම මගේ. මරණය කාගේද? මම මගේ. දැන් මම මගේ කියලා තියෙන්නේ ජරා මරණය. ඉතින් ඒ දුක නිවන්නේ. දැන් අපි මේ උපාදානස්කන්ධ දුක වෙන වෙනම බලලා හඳුනා ගන්න මෙන්න මේ ස්කන්ධ පිටේ දිලයි මේ දකින්න හඳගෙන ඉන්න ගන්න තැන තියෙන්නේ. මෙන්න මෙතනයි ලෝකේ මුලා වෙන්නේ. එහෙනම් මේ මුලාවෙන් නිදෙන තැන අපි හිටියොත් ඒ මුලාවෙන් නිදෙන නිදෙන්න අපි උත්සාහවත් වුණොත් අපිට යම් දවසක පුළුවන් වේවි මේ වැරද්දෙන් මිදලා දුකින් මිදලා නිදහස් වෙන්න කියන ඉගෙනීම බුදුරජාණන් වහන්සේ කළා. අපි අද දවසේ මේ මොහොත දක්වාමත් මෙන්න මේ ධර්මතාවය දකිනු අදුමෙන් ස්කන්ධයන්ගේ උදයත්‍යයක් ඇතිවීමක් නැතිවීමක් කලමින් මේ දින කීපය තුළම කළ සම්පන්න මේ මාස කීපය තුළ කළේ ඔය කාර්යය.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ආනාපාන සති භාවනාව වඩන විට සමාධියට පැමිණ හුස්ම ගැනීම, හෙලීම ටික ටික නොදැනී යන අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද යන්න අනුකම්පාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි.
ඔය ප්‍රශ්නේ හැමදාම එනවා. හැමදාමත් ඒකට උත්තර දෙන්නේ. ඒක නිකන් අර මොනවා හරි ප්‍රශ්නයක් අහන්න ඕන නිසා අහනවා වගේ නිකන්. මමත් මොකක් හරි මේකට ප්‍රශ්නයක් නොදැම්මොත් හරි නෑනේ.
අවසරයි ස්වාමීන් වහන්ස, අලුතෙන් ආපු එක කීප දෙනෙක් ඉන්නවා.
ඒක තුමට කරන්න දෙයක් නෑ. හරණක සප්පටිටි ගහන්න වෙනවා. මොහරි ආනාපාන සතිය ආදී අපි දක්වලා තියෙන සමිතකමට හරණක් හැටියටමයි ආනාපාන සතිය කෙනෙකුට වඩලා හුස්ම දැනෙන නොදැනෙන ස්වභාවයට සියුම් වුණා නම් ඒක තවදුරටත් සියුම් වෙනකම් බලන එක තමයි කරන්න තියෙන්නේ. යම් මොහොතක මේ ආස්වාද ප්‍රසවාසය නොදැනෙන්න බෑ. නොදැනුණා කියලා කියන්නේ සිහිය විසිරිලා. සිහි ආනාපාන සතියේ ප්‍රිය නෝන යෙදුණා කියලා කියන්නේ ආස්වාස් ප්‍රස්වාසයේ අතරක් නැතුව ප්‍රකට වේ. එනිසා ආස්වාස් ප්‍රස්වාසයේ පිටිපතව ඇතිව නැති වෙන ස්වභාවයකටපත් වෙනවා නම් ඒ කියන්නේ වරක සිහිය තියෙනවා වරක නැහැ. වරක නෝන තියෙනවා වරක නැහැ. එනිසා දැන් උත්සාහවත් වෙන්න තවදුරටත් අතරක් නැතුව ආස්වාස් ප්‍රස්වාසයේ ඊළඟට බලන්න දැන් ඔයා මෙතන ආස්වාද ප්‍රසවාසයේ නොදැනෙනවා කියන මොහොතේ ගිහිල්ලා තියෙන්නේ කොහාට දෙහිද? වේසානු එක්ක කනානු එක්ක නාසයානු එක්ක දිවානු එක්ක කයානු. රූප ශබ්ද ගන්ධ රස පහස අනුව එවඳු අරමුණකට ලෝකේ අරමුණකට තමයි ගිහිල්ලා. එතකොට අරමුණකට ගියා කියලා කියන්නේ කාම අරමුණකට ගියා කියලා කියන්නේ මොකද්ද? මොකද්ද කැමැත්ත එතන? කාමච්ඡන්දය. කාමච්ඡන්දය තමයි එතකොට මේ අරමුණ වහලා තියෙන්නේ. නීවරණ කියලා කියන්නේ ඒකනේ. ආවරණය. දැන් ආවරණය වුණේ මොකකින්ද? කාමච්ඡන්දය. එතකොට දැන් අපි බලන්න ඕන මේ අරමුණ දැන් ප්‍රකට වුණා. ප්‍රකට වෙන අරමුණ වැහුනේ කාමච්ඡන්දය. එහෙනම් කාමච්ඡන්දය කියලා කියන්නේ මොකක් හෝ කාමයකට කැමැත්ත වෙලා. ඒක රූප කාමයකට, ඒක ශබ්ද කාමයකට, ඒක ගන්ධ කාමයකට එක රසකාමයේට එක පොට්ටබ්බ කාමයේට ඉත ගියද? එතන ගියදන හඳුනගෙන ඒ සුභයි කියලා දැක්කදී ඇත්ත මේ නේද යථාර්ථය මේ නේද කියලා අසුභ බවට බලලා කාමච්ඡන්දය දුරු කරගන්න. දැන් හඳුනගන්න නුවණක් දෙන්න ඕන. දැන් මෙතන පෙනිපෙනි තිබිච්චදී වැහුණා නම් වැහෙන ධර්ම වලට කියනවා නීවරණ ආවරණ. දැන් එක්ක වැහෙන්නේ කාමච්ඡන්දයෙන්, එක්ක ව්‍යාපාදයෙන්, එක්ක තීන මිත්‍යෙන්, එක්ක උද්ධච්ච කුච්චෙන්, එක්ක විචිකිච්ඡාව. දැන් අපි මෙන්න මේක වැහුණාම හඳුන ගන්න ඕන මේ කොයි කන්දටද වැහුණේ කියලා. මොහොකින්ද මේ අරමුණ වැහුණේ කියලා. හඳුනගෙන ඊට සුදුසු ප්‍රතික්‍රියාවක් ප්‍රදන්න. දැන් එතන හඳුනා ගන්න දැහැ කලින් ධර්මයේ අහලා නැතිුණා. මේ කාමච්ඡන්දේද, මේ ව්‍යාපාදේද, මේ තීන මිත්‍යේද, මේ උද්ධච්චේද, මේ විචිකිච්ඡාද මේ කියලා හඳුනගෙන තියෙන කණිවරණ ටික. මොකද හඳුනලා තියෙන කෙනා, ඒ ධර්මයේ අහගෙන තියෙන කෙනා හඳුන ගන්නවා දැන් මේ ඇති වෙලා තියෙන කාමච්ඡන්දේ. නැත්තම් ව්‍යාපාද. දැන් මේ අරමුණ බලන්න බැහැ. මේ කන්න තියෙනකම්, මේ ආවරණේ තියෙනකම්. දැන් මේ ආසාද ප්‍රසවාසයේ අරමුණ බලන්න නම් දැන් ඉතල කරන්න ඕන මොකක්ද? ආවරණය දුරු කරන්න නම් මොකද කරන්න ඕන? දැන් බලෙන් ආනාපාන සතිය උෂ්ම බලෙන් අරගෙන කුම්බල අකුස හරියන්නේ. එතකොට වුණා ඕන කයට මෙහෙසක් මාත්‍ය. දැන් අපිට ඕන තම තනිත් සැහැල්ලුවෙන් තියාගෙන මේ ආවරණ ධර්මයේ දුරු කරන්න. මේ ආවරණ ධර්මයේ දුරු කරන්න මොකද කරන්න ඕන කමතහන කියලා? දැන් අපි ළඟ ලැබිලා තියෙනවා. කාමච්ඡන්දේ දුරු කරන්න අසුභ කර්මස්ථාන. ව්‍යාපාදේ දුරු කරන්න මෛත්‍රී කර්මස්ථාන. විස්කීර්ණ උපත් තීන මෙදී නැති කරන්න, බුදු ගුණ ශ්‍රද්ධාව පිණිස ඇති කරගන්න, වීරිය පිණිස පග්ගහණ මිත්‍ය වීර්ය පිණිස මෙනෙහි කරන්න, සංවේග වස්තු මෙනෙහි කරන්න පුළුවන්කම්. ආලෝක නිමිත්ත මෙනෙහි කරන්න පුළුවන්කම්. උද්දච්ච කුච්ච විසිරිලි. විසිරීම් ස්වභාවය තුනෙන් පස්සේ නම් එතනද තියෙන උත්තරය ආනාපානක තියෙනවා. විසිරෙන හිතට කරන්න තියෙන ප්‍රතිකර්ම ආනාපානක. විචිකිච්ඡාව ඇති වුණා පස්සේ දහමට අනුමෝදන් කරලා පරිසම්පාදයට අනුමෝදන් කරලා මේ පෙනෙන දහම ස්කන්ධ අනුමෝදිත ලබින කළා. ඒක ලක්ෂණ අනාත්ම ලක්ෂණ ධර්මයට අනුව බලමින් සැක දුරු කරමින් මේ අහන ප්‍රශ්නෙට යමක් කියනවා නම් ඒක තමයි
කියන්නේ. එහෙමයි සමහරවිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ මාර්ග ප්‍රතිපදාව වැඩිමේ ආරම්භක අවස්ථාවේ සිටින අයෙකුට අභිධර්මයේ ඇති ධර්ම කරුණු දැනීම අත්‍යවශ්‍යද? ඒව දැන ගැනීම මාර්ගයේ වැඩිමිට රුකුලක් වේද?
ධර්මයේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්නවා නම් හරකනේ වඩා හොඳයි. Tamanth ප්‍රකට වෙන කරුණ බුද්ධ භාෂිතයක්ම නේද බුද්ධ දේශනාවත් කියන එක ප්‍රකට වීමෙන් අසීමිත ප්‍රීතියක් සතුටක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේම නේද මට මේ දකින්න ලැබුණේ කියලා ඒක සත්‍යාවක් ප්‍රසාදයක් කරවා ගන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් මේ සියලුම ධර්මතා සියල්ලම ඉගෙනගෙන මේක කරන්න මොන කියන කතාවකුත් නෑ. දැන් අපි හිතුවොත් දැන් අපිට යන්න ඕන මෙතන ඉඳලා තවත් නගරයකට යන්න ඕන වුණාන් පස්සේ අපිට පුළුවන්කම තියෙන ඕන නම් ගමින් ගම හන්දියෙන් හන්දිය තොරතුරු හොය හොය තොරතුරු එකතු කරගෙන දැනුවත් කරගෙන යන්න. හැබැයි අපිට යන්න පුළුවන්කම තියෙන ඔය මගතොට තියෙන තොරතුරු ගම් නම් නම්වල නගරවල ගම් නම් ගම් මොකක්වත් නොදැන අපිට අවශ්‍ය නගරයට යන්න පුළුවන්කම තියෙන. ඒ නගරාන්තය දක්වා යන බස් එකක කෝච්චි එක නැගුණොත් අපි දන්නවා ඒකාන්තයෙන් අපි ඔයෙහි නගරයෙන් බහින්න පුළුවන්. දැන් එතකොට මග පහුවෙච්ච ඒවා නතර මොනවද ගම් මොනවද දනව් මොනවද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති වුණාට අවශ්‍යතාවය තව කෙනෙකුට පුළුවන්කම තියෙන මේ ගම් දනව් නගර සියල්ලම දැනුවත් වෙමින් මේ ගමන යන්න. එතකොට ඒ ගිය දෙදෙනාගෙන් දෙන්නම එක තැනට ගියා. දෙන්නගේ වෙනසක් තියෙන එක්කෙනෙක් ගිය ගමන් මඟ පිළිබඳව දැනුවත් මග්ගඤ්ඤේ මාර්ගෙහි දක්ෂයි කුසලයි. අනිත් කෙනා අවශ්‍යතාවය කරගත තැනට ගියා. මේ ආපු මග්ගතොට පිළිබඳව වගතුක. ඒ නිසා මේ ධර්ම තුල මේ සියලු කාරණා අපි දහම් ඉගෙනගෙනම මේ ධර්මයේ පසක් කරන්න ඕන කියන කාරණාව වේදෙන්නේ නැහැ. චුල්ලපන්තක හාමුදුරුවන් හතර පද ගාථාවක් පාඩම් කරගන්න බැරි වුණා මාස හතරක්. එවඳු ධර්මයේ පිළිබඳව දැනුමක් ලබන්න බැරි වෙච්ච හාමුදුරුවෝ එකවර එක මොහොතක මේ රෙදි කඩක් අතට අරගෙන රජෝහරණං කියලා පිටරමනකොට උන්වහන්සේට පුළුවන්කම තිබුණා 이르දි බල ඇතිව රහත් අතරපද ගාථාවක්වත් පාඩම් කරගන්න තරම් නුවණ තිබුණේ නැහැ වෙහිලා තිබුණා. ඉතින් මේ වගේ දැනගත්තාම මේ සියලු දහම් කරුණු ඒක හොඳයි. එපැයි සමහර වෙලාවට නරකටත්. ඒ දහම හරියට යොදා ගන්න බැරි වුණොත් ඒ දන්න දෙයම සමහර වෙලාවට යම් යම් පැටලිලි හදා ගන්න අවස්ථාවන් අපි යම් යම් අය ළඟ දැකලා තියෙනවා. මොකද දැන් මොන දැනගත්ත කෙනා සීමාව දන්නේ නැහැ. හිතම දැන් මාර්ගය ගැන අපි කතා කරනකොට අපි කතා කරන්නේ මේ යන්තම් මේ පැත්තට ඉන්න කෙනෙක්ව යන්තම් මේ පාරට ගන්න මේ කැලේ ඉන්න කෙනාව යන්තම් පාරට ඇදලා ගන්නයි අපි කතා කරන්නේ මාර්ගයට එන්න කියලා. දැන් අර කියවපු කෙනාට කතා කරන්න පුළුවන් මේ මේ පාරෙම එහා කෙළවරේ තියෙන එකක් ගැන. එයාගේ දැනුමට ඇවිල්ලා එහෙම කතා බහ කරන්න ගියොත් එතන ගැටලු සහගතයෙන් වෙනවා. ඒ නිසා අපි රහතන් වහන්සේ නමකට අයිති වෙන ගොදුරු වෙන දහම ඊට මෙහෙන් ප්‍රාථමික අවස්ථාවේ ඉන්න කෙනෙකුට කියලා වැඩක් නැහැ. අනාගාමී කෙනෙකුට දැర్శණයේ වෙන දහම ඒ ප්‍රමාණයෙන් මේ ධාම මාර්ගයට එමින් ඉන්න කෙනෙකුට කියලා වැඩක් නැහැ. දැන් මේවා කියනකොට ඉතින් මේ හරි වටිනාකමක් දැනෙනවා. නමුත් කෙනෙකුට අදාළ නැහැ. මේ අවස්ථාවට අදාළ නැහැ. දැන් කෙනෙකුට අවශ්‍ය කරන ප්‍රමාණයක් තියෙනවා. දැන් මෙතන ඉන්න කෙනාට මෙතනට ඉන්න යමක් ඕන. හරි තියෙන දෙයක් කියලා වැඩක් නැහැ. දැන් බඩගින්නේ ඉන්න කෙනාට මේ වෙලාවේ මොන හරි ඩිංගක් තියෙන දෙයක් වෙනවා මිසක් අරහි තියෙන කෑම ගැන කියලා වැඩක් නැහැ. ඒ නිසා අපිට පුළුවන්කම තියෙන ඕන ගන්න ධර්මය අවශ්‍ය තැනට කලපතා. එහෙම නැති වුණෙන් පස්සේ ඒකත් ඒ දන්නා බවත් සමහර කෙනෙකුට ආවරණ ධර්මයක්ම වෙනවා, නිඝාන්තියක් වෙනවා, පලිබෝධයක් වෙනවා. දන්ත පලිබෝධ කියලා කියනවා. පලිබෝධයක්. ඉතින් අපි එහෙම පලිබෝධයක් නොවෙන්න අපි ධර්මයට අනුව ප්‍රමාණයට අනුව ඒ ධර්ම ගලපමින් සසඳමින් ගියොත් දැන් මෙතන බලන්නේ නැතුව මෙතනින් එහා තියෙන එක බලන්න ගියොත් අපිට මෙතනක පේන්නේ නැහැ, එතන එක පේන්නේ. එනිසා ඒ ප්‍රමාණයේ දැන කටයුතු කරනවා නම් ධර්ම දන්න කෙනාට දේශියේ කියවලා අභිධර්මයා කරමු. ඉතින් හිම නැති උනාය කියලා මේ ධර්ම දැන දැක ගන්න බැරි කමක් නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. ඒකද සත් ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. ඒ අවශ්‍ය ධර්මතා ටික ඒ මොහොතට ලැබෙන බව ලබා දෙන බව. එතකොට අමුතින් කියවලා නොතිබුණත් සද්ධර්මය කියන එක එක්ක පොතින් පතින් ඊට අදාළ දේ තමන් සොයා ගන්න ඕන. එහෙම නැත්නම් තව කෙනෙකුගේ අසා ගන්න ඕන. සද්ධර්මය නැතුව, දැනගත්තේ නැතුව, අහගත්තේ නැතුව ධම්මානුධම්ම ප්‍රතිපදාවට යනවා කියන එක. ඒ නිසා කාගෙන් හෝ අසා ගැනීම කියන අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට අසා දැනගන්න විදිහ.
ගරු ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ දේශනා කළ ති ආකාරයට උස්ම ඉහළ පැලී ඉහළ පහළ හෙලීම අන්‍යතරා කයක් ලෙස බැලිය යුතුයි දේශනා කරයි. තවද භාවනා උපදෙස් ලබන අපට බොහෝ විට අපේ ආනාපාන සති කය පරතෝ සංකල්පයක් ලෙස බැලිය යුතු බවත් අපට පවසා ඇත. මෙම සංකල්පය බුද්ධ දේශනාවේ තිබෙන ආකාරයමද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන්
ඉල්ලාසේ.
බුදුරජාන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී දේශිත ආකාරයට ආනාපාන කය අන්‍යතර කයක් ලෙස බැලිය යුතුයි දේශනා කර ඇත.
ඒක අපි කායන් විතර ආනන්ද ඒකන් වදාම යද්දන් අස්වාස්පත්. ඊළඟට කොට
භාවනා උපදෙස් ලබා ගන්නා විට අපට ආනාපාන කය පරතෝ සංකල්පෙන් බැලිය යුතු බව බොහෝ විට පවසයි. මේ දෙක සම්බන්ධයි.
අරතෝ කියලා කියන්නේ අනුන් සතුතියක්. ඒක බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයම බලන්න කියලා උගන්වපු එක වචනයක් විතරයි. අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගන්ධතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධතෝ, තරතෝ, පලෝපතෝ, ශුන්‍යතෝ, අනාත්මතෝ තවත් 40 ආකාරයකින් විතර ඉඳ බලන්න විතර කරලා තියෙනවා. වේරුපාණී හාමුදුරන්ගේ මහා 44 ආකාර භාවනාව කියන කොට ටිකක් බැලුවොත් ඒකේ යම් යම් විස්තරයන් දැනගන්න පුළුවන්. එතකොට පංච උපාදානස්කන්ධයයි ඒ බඳු අනුසතුවක් දිනන දෙයක් හැටියට
දුකක් හැටියට, උලක් හැටියට, ගැඩුවක් හැටියට, රෝගයක් හැටියට, ආබාධයක් හැටියට බලන්නේ. ඒසයික වැරද්දක් නෙමෙයි බලන්නේ. දැන් එතන ප්‍රශ්නේ තියෙන්නේ ආනාපාන සතිය සිහි යොදද්දී ආනාපාන සතිය සිහිය යොදාගත්තී ආනාපාන සතිය ප්‍රකටයි. ආනාපාන සතියෙන් තොරව වෙන යම් මනසිකාරයකට ගියොත් එතකොට ආනාපාන සතියට මොකද වෙන්නේ? එහෙනම් ඒ ආනාපාන සතියත් එක්ක තියෙන්නට ඕන උපාදානස්කන්ධයන් පිළිබඳව විදර්ශනා කරන තවත් වැඩපිළිවෙලක්. ආනාපාන සතියෙන් සිහිය හදමින් විසිරෙන හිත සකස් කරමින් බලන ධර්මයක් වෙනම තියෙනවා. එතකොටනම් හරි සමත විපස්සනා යුගනත්යි. දැන් ආනාපාන සතියේම අනුන් හැටියට අනුන්ටයි තියෙනට බලමින් ආනාපාන සතිය තුල හිත තියන්න පුළුවන්ද? මේක යථාර්ථයක් වෙයිද? අපි ආයාතයෙන් අමාරුවෙන් මේක මම මගේ කියලාම යල්ලාල්ලා මේ බලන්නේ. කප්පත් එහාට මෙහාට යන්න නොදී මේක අතහැරියොත් ආසස් පස්වාදයට මොකද වෙන්නේ? දැනෙයිද ඒක? අනුන්ගේමයි කියන්නේ. එනිසා මේ දෙක රූපාදී ස්කන්ධ ටික පංච උපාදානස්කන්ධය සුතවතාරි ශ්‍රාවකයා සෝතාපන්න වීම පිණිස සෝතාපන්න කෙනා සකදාගාමි වීමත් සකදාගාමි කෙනා අනාගාමි වෙන්නත් අනාගාමි කෙනා රහත් වෙන්නත් සීල සූත්‍රයේ සංයුත්තනිකායේ ශරීරාම දූපත්‍ිත හඳුරන දේශනා කරන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ගඩුවක් ඇටියෙත රෝගයක් ඇටියෙත උලක් හැටියට දුකක් හැටියට අන්සතු දෙයක් හැටියට ජීඳෙන දෙයක් හැටියට හිස් වූවක් හැටියට අනාත්ම වූවක් හැටියට නැවත නැවත බලන්න. එතකොට එහෙම බලනකොට ආස්වාද ප්‍රසවාසය කරමින් නම් ආස්වාද ප්‍රසවාසයේ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ඵලතෝ ඵලෝපතෝ කියලා ඊති සභා සභන්තුරා උපද්දවා මේ ආදී වශයෙන් බලන්න බෑ. එහෙම බලනකොට ආනාපාන සතිය නෑ අපේ. එතකොට වෙනම කමටහන දැන් මේක තමයි වෙන්න ඕන දේ. ආනාපාන සතියේ අන්පතුවක් හැටියෙත් නෙමෙයි බලන්න. ආනාපාන සතිය අපි යොදා ගන්න ඕන සිහිය පිහිටුවමින් ස්කන්ධයන්ගේ දුක්ඛ ලක්ෂණයයි අපි බලන්න ඕන. අනිත් වශයෙන් දුක් වශයෙන් රෝගයක් අඩුවක් පිළියක් එතකොට ආසන්න ප්‍රසවාසයේ තුලම ස්කන්ධ ටික හඳුන ගන්න පුළුවන්. අපිට දැනෙන බවක් තියෙන. දැනෙන බවක් හෝ දැනගන්න බවක්. ආස්වාස වෙනවා කියලා දැනගන්නවා. ආස්වාස වෙන බව දැනෙනවා. ආස්වාස වෙන බව දැනෙනවා. දැනෙනවා කියන තැන ස්කන්ධ ටික යෙදිලා තියෙනවා. එතකොට ස්කන්ධ ටික ආස්වාසය කියලා දැනගන්නකොට තිබිච්ච ස්කන්ධ ටික ආස්වාසය කියලා දැනගන්නකොට ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. ආස්වාසයේ කියලාකට තියෙන ස්කන්ධ ටික ආස්වාසයේ දිනේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් එහෙම මෙනෙහි කරන්න එහෙම මෙනෙහි කරන්න පුළුවන් මේ කමට නතර. ඊළඟට එතනට එන්න කලින් අර ධර්ම අහලා දැනගෙන දැන් දැනීම දුකයි කියලා කියන්නේ මෙන්න මේ හේතු නිසාය කියලා දැන තිබුණොත් අසා තිබුණොත් ධර්මයේ දැන දැක තිබුණොත් එනාට මේ තුල මේ කමතහනේ අතහැරලා අරමුණ විදර්ශනා කරනවා ආපහු සමත නිමිත්ත වඩනවා ආපහු ස්කන්ධ ටික විදර්ශනා කරනවා හලතු පරතු අලෝකතු ශුන්‍යතු මේ ආදී වශයෙන්ම ඒකයි අනේ එතනදී අර මේක කොහොමද බලන්නේ දැන් මොකක්ද අනුන්ගේ කියලා බලන්නේ කාගේ කියලාද බලන්නේ කොහොමද බලන්නේ මොනවද බලන්නේ ආස්වාද පස්සාසියද බලන්නේ දැන් ආස්වාද පස්සාසිය අනුන්ගේ ආස්වාද පස්සාසිය අනුන්ගේ අන් සතුවක් හැටියට බලනවා කියන තැන යෙදෙන්න ඕන ධර්ම මොකක්ද උපස්කන්ධයේ වේදනාස්කන්ධයේ සංඥාස්කන්ධයේ සංකාරස්කන්ධයේ විඥානස්කන්ධයේ කොබෙදිලා තියෙනවා එතකොට දුක චතුරාර්ය සත්‍යයට සම්මාදිට්ඨියට කො දුක්ඛ සත්‍යයට කො සමුදය සත්‍යයට කො නිරෝධ සත්‍යයට කො මාර්ග සත්‍යයට කො පටිච්ච සමුප්පාදයට එතන ඉද මෙන්න මේ සියල්ල සකස් වෙනවට මෙහෙම බලනකොට රාග දේශ මොහ දුර වෙනවද මේවට ඔක්කොටම උත්තර ලැබෙනවනම් හරි නොලැබෙනවනම් ක්‍රමේ වැරදි එතනසම මේ පිළිබඳව ඒ උපදේශ දුන්න අයත් එක්කම කතා කරගන්න මම එහෙම උපදේශම් දීලා නෑ
අවසරයි ස්වාමීන් වහන්සේ අට්ඨික සංඥා භාවනාවේදී ඇට සැකිල්ලේ කොටස් වශයෙන් මෙනෙහි කරනවාද යන්න පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. කවද සක්මන් භාවනාවේදී තමන්ගේ ශරීරයේ ඇට සැකිල්ල ගැන මෙනෙහි කරමින් භාවනා සක්මන් කිරීමයි හරිද යන්න පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි.
කෙනෙකුට සක්මනේදීත් හැම ඉරියව්වකදීම අට්ඨි සංඥාව ප්‍රකට කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔහුගේ සිත නීවරණ ධර්ම වලින් මිදෙනවා කියන්නේ. ඒකත් සංඥාවක්, එකම සංඥාවක්. සිව් ඉරියව්වේදීම පරිහරණය කරන්න පුළුවන් කියලා කියන්නේ නීවරණ ධර්ම ටික දුරු වෙනවා. ඉතින් මේක ඇත්තටම සබෑවක් නෙවෙයි. මේ මොහොත වැඩි වෙලාවක් පරිහරණය කරන්න වෙන්නේ නැහැ නීවරණ ධර්ම දුරු වෙච්ච අවස්ථාව ධානයක්. නොදැනුණාට ඒ ඔය දැනෙන බව වරින් වරයි දැනෙනවා ඇති. එක දිගට නොනැසී නොනවතින ඇට සැකිල්ලම ප්‍රකට වුණොත් විනාඩි ගණනක් පැය ගණනක් ඒක අරමුණු වෙලා තියෙන්න ඕනේ. ඒ අරමුණු ප්‍රකට වෙන්නෙම නීවරණ දුර්විල. නොනවතින සංඥාවක තෙන්නේ. නීවරණ ධර්ම දුර්විච්ච තැන ධ්‍යාන ලක්ෂණ අහල වෙන්න ඕන. නිසා කොහොම වුණත් ඒ දකින්න අරමුණ තුල තවමත් ඇත්තේ ඉඳෙන බවක්. වර එක මේ අරමුණක් හිතනවා තවත් පරිත වෙනත් අරමුණු වලටත් යන බවක් තියෙන. කොහොමරි කමක් නැහැ. මේ සංඥාව පහළ කරගන්න පුළුවන් වෙච්ච එක හැම ඉරියව්වකම පහළ කරගන්න පුළුවන් වෙන එක පුළුවන් වෙච්ච එක ලොකු ලාභයක්. එතකොට යාට හැමතිස්සෙම තනි නැහැ. හැමතිස්සෙම කමතහනක් එක්ක ඉන්න කෙනෙක්. හැම තිස්සම යාට කෙලෙස් නැතුව ඉන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් ඉන්න උපකාරක ඇත්තේ. එනිසා ඇට සැකිල්ල කියන්නේ හරිම කල්යාණ මිත්‍රයෙක් මටත් ඉන්න හොඳ යාළුවෙක්. මමත් බොහෝ කොට බහුල කොට මගේ කාමරේම තියාගෙන ඉන්නවා. දැන් තමයි නැති. එළොක් නිතරම ඉන්නවා. හරිම ප්‍රයෝජනවත් වෙනකොට. වෙනකොට ඒ සංඥාව ඇති කරගත්තාම කාමච්ඡන්ද ව්‍යාපාද කීන නිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා ආදී මේ ආවරණ ධර්ම බොහෝ කොට දුර වෙනවා. ඊළඟට ඒ ඇති වෙච්ච නිමිත්ත මොදින් ඔය අවස්ථාවට කියනවා උපචාර නිමිති කියලා. සමත භාව උපචාර උපචාර නිමිත්ත තමයි ධ්‍යානෙට වඩන්නේ. අර්පණා සමාධිය දෙන්නේ ඒ නිමිත්ත ඇසුරු කොටගෙන භාවනා කරන. ඉතින් දැන් අපි සමතේ භාවිතා කරන්නේ විදර්ශනාව කරන්න උපකාර පිණිස. දැන් එහෙම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ පෙනෙන නිමිත්තම සමත විපස්සනා දෙකටම යොදා ගන්න. චිත්ත විසිරෙන වෙලාවෙදී අත්ති සංඥාවටම හිත තබන. චිත්ත විසිරෙන්නේ නැතුව ඒ අරමුණේම පිහිටන අවස්ථාවට විදර්ශනාව. දැන් අත්ති කියන දැන ගැනීමක් කියන. දැන ගැනීමක් වෙන්න ස්කන්ධ ටික යෙදিলা තියෙනවා. මේ අත්ති මේ සංඥාව මවලා තියෙන්නේ මොන වෙන්ද? අත්ති හදලා තියෙන්නේ මොන වෙන්ද? මොන ධාතුද? මොන හැගේ ඔය ඔහෙද තියෙන අක්ටි නෙමෙයි දැන් මේ කේන එක ගැන. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන. මේ ධාතු ඇති තැනයි මෙහෙම පේන්නේ. මෙහෙම දැන ගැනීමක්. එතකොට දැන් අපි අන්න අර පුරුදු කරලා තිබුණා නම් අර ආයතන ස්කන්ධ ටික අනිත්‍ය බවට දුක් බවට අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගෙන තිබුණා නම් දැන් ඔන්න අපිට විදර්ශනා ආරමුණ එතනම තියෙනවා. දැන් මෙතන තියෙන්නේ අත්‍ය කියලා දැන ගැනීම. දැන ගැනීම කියන තැන යෙදিলা තියෙන්නේ මේ දුක් වූ ස්කන්ධ ටික. අනාත්ම වූ ස්කන්ධ ටික. ඒ අනාත්ම වූ ස්කන්ධ ටික ඇති දැන හට ගන්නදී අනාත්මයි. අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගන්න. අනාත්ම ලක්ෂණය හඳුනා ගන්න. එහෙනම් මේ යමක් දෙයක් හැටියට සත්‍යයේ පුද්ගලයේ මම මගේ කියලා දකිනවා වගේමයි යමක් දෙයක් ද්‍රව්‍යයක් කාරණාවක් කියලා හෝ දැනගැනීමක් නැත්නම් ඒ තියෙන්නේ සමුදේම. එහෙනම් දුක දුක හැටියට මේ ස්කන්ධයන්ගේ යථා ලක්ෂණය නොදකිනකොට මෙහෙම දැනගැනීමක් ඇති වෙනව නේද කියලා දැනගැනීමක් වෙනවා නේද. දුක දුක හැටියට දකිනකොට ස්කන්ධයන්ගේ දුක් ලක්ෂණයම කොට වෙනකොට මේ සමුදේ. එතකොට සමුදේ ඇති වෙන හැටි නැති වෙන හැටි බලමින් විදර්ශනා කරනවා. නැවත ඒක කියනකොට නැවත සමත නිමිත්ත හැටියට ඒ සමතන එහෙම බලන්නත් පුළුවන්. අපරිවිරියව වෙන භාවිතා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි මේ දෙක එකට එකතු කරගෙන යන්න. මොකද මේ ප්‍රශ්න ඒක එතකොට ගැටලුවක් වෙන්නේ.
ගරු ස්වාමීන් වහන්ස, භාවනාව කරගෙන යන අවස්ථාවලදී සාමාන්‍ය වෙලාවේදී රාගය, ද්වේෂය හඳුනා ගැනීමට පහසු නමුත් මෝහයෙන් යුතු අවස්ථා ප්‍රකටව පෙනෙන ප්‍රකටව හඳුනා ගැනීම අපහසුය.
යම් මොහතක රාගයෙන්ම දේශයේ යෙදුනනම් රාග දේශයේ යෙදීම මෝහයේ යෙදিলা කියලා හඳුනගන්න. මෝහය නැති වුණා නම් රාගයෙන් නැත්නේ දේශය. මෝහයේ අවිද්‍යාව යෙදিলাමයි රාග දේශය. ඒ රාග දේශ පහළ වෙච්ච හැම මොහොතකම හිතා ගන්න මෙයාගේ මේ දේශයේ පහළ වෙන්නේ ඇත්ත ඇත්තටියේ මොකක් වුණාමයි. බුද්ධල භාවයෙන් සමාධියක් හිතේට දැක සම්මත. ඒ ලෝභ දේශ දුරු කරන්න අපිට මෝහය දුරු කරන්නමයි ප්‍රතිපදාව. රාගයේ උපන්නනම් අරමුණ කාම වශයෙන් සුබ වශයෙන් අරගෙන එනේ අසුබදී සුබයි කියලා පෙන්නලා මුලා කරලන්නේ නේද? ඇත්ත සතියෙන් නොපෙන්වා වහන බව තමයි මෝහයේ ලක්ෂණය. ඇත්ත සතියෙන් නොපෙන්වා වැසු වෙන තමයි අපි සාමච්ඡන්ද ව්‍යාපාද සහාවෙන් ඔබට තවන්ට දැනුමක් තියෙනවනේ මේ වටට ගත්තා නම් අට ගත්තෙම මොහේ නිසාමයි ඇත්තටම නොදුටු නිසාමයි කියලා බලලා එතනයි රාගදේශ නැති කරන්න වෙන කාරණාවක් නෑ. එතනම බලුවත් රාගදේශ නැති කරගන්න පුළුවන්.
සරි ස්වාමීන් වහන්සේ මාර්ගය සම්බන්ධ ප්‍රශ්න එක්තරයි. තව අමතර ප්‍රශ්න දෙකක් තියෙනවා. බුදු දහම හේතුඵල දහමකි. කර්මඵල විග්‍රහ කරන ආකාරය විත ධම්ම වේදනීය උපපච්ච වේදනීය ආදී බුදු දහමට සම්බන්ධද? එසේ වුවහොත් බුදු දහමක් කර්මඵලවාදය පිළිගන්නා ආගමක් වේ.
දහම කර්මඵලවාදය නොපිළිගන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ කර්මය හා ඵලය පිළිබඳව දක්වමින් සම්මා දිට්ඨිය දෙආකාරයකින් බෙදා දක්වනවා. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨි පහම් වික්ඛවේ ද්වයං වදාමි. අනේ සම්මා දිට්ඨිය දෙකක් කොට දේශනා කරමි. ඒ කියලා එකක් සම්මා දිට්ඨිය ඇදියට දක්වන්නේ කම්මසකතා ඥානෙ. කර්මඵල පිළිබඳව දන්නා නුවණමයි ලෞකික සම්මා දිට්ඨියට දක්වන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම වන සම්මාදිට්ඨිය කොට දක්වන්නේ. ඒ නිසා බුදුදහම කර්මවාදයේ පිළිබඳව පිළිගන්නවා. හැබැයි කර්මය නියතියක් කොට වෙනස් කරන්න බැරි දෙයක් කොට සැලකන්නේ නැහැ. කර්මය කියන්නේ ක්ෂය කරන්න වෙනස් කරන්න පුළුවන්. රහත් වෙනවා කියන්නේ කර්මක්ෂය කරන. කර්මක්ෂය කරන්. එනිසා කර්මය පිළිබඳ විවිධ මතවාද උත්කාලීන සමාජයේ තිබුණා. ඒබඳු අන්තවාදී ඉගෙනීමකට ප්‍රජානන් වහන්සේ කියන්නේ බුදු සමහර අය කර්ම ගෙවෙනකම් මේ ජීවිත පැවැත්ම වේ තියෙනවා. 84000 40000 50000 තියෙනවා. ඊළ යම් දවසක මේ කර්ම ගෙවි ගියාට පස්සේ ඉදීමයි මේක නැති වෙන්නේ. උත්සාහ කළත් නොකළත් ඒ ටික ගෙවලා ඉවර වෙනකම් මේක පවතිනවායි කියලා. පින් කළත් අකුසල් කළත් දෙකම මොනවා කළත් වැඩක් නැහැ. සමහර අය මේ පෙර කල කර්මයෙන් තමයි මේ දුක් විඳින්නේ. මේ කර්ම ගෙවුවොත් වැඩි වැඩියෙන් කර්ම ගෙවුවොත් දුක ගෙවා ගන්න පුළුවන් දුකෙන් නිදෙන්න පුළුවන් කියලා හිතලා කර්ම ගෙවුවා. තද සීතල කාලවලට ගංගානම් ගඟේ දැහැලයි. තද උෂ්ණ කාලෙට නිර මුදුන් වෙන වෙලාවට හතර පැත්තෙන් වහගිනි ගොඩ හතරක් ගහලා නැත්තට වෙලයි. දුක තවනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්ලහන මොකද කරන්නේ? දුක්ඛේව. දැන් කොච්චර ගෙවිලා තියෙනවද? කොච්චර තව ඉතුරු වෙලා තියෙනවද කියලා දන්නවද? එහෙනම් දැන් කොච්චර කර්ම තියෙනවද දන්නේ? දැන් කොච්චර ගෙවලා තියෙනවද උඹල වෙ ඉනි තෙපලා? දන්නේ. තව කොච්චර ඉතුරු වෙලා තියෙනවද? දන්නේ නැහැ. ඉතින් දන්නේ නැති දෙයක් කරන එක මේ හරි දෙයක්ද නොවේ කියලාද වටින දෙයක්ද? මෙසේ බල කියලා බොහෝ අය එවඳු තැන් වලින් ගලවාගත් අවස්ථා තියෙනවා. ඉතින් සමහර කෙනෙක් එහෙම කළකුවම එහෙම දුක් වින්දා වැඩි වැඩියෙන් දුක් වින්දාම දුක ගෙවුවාම ඉක්මනින් දුක ගෙවෙනවා කියලා බල්ලෝ වගේ හරක් වගේ එළුවෝ වගේ දුක සමාදන් වෙලා ඒ වගේ විවිධ ආගමික දර්ශන කර්මයේ ඇසුරට ඥාන සමාධිය තුළ දැක්වෙනවා දැක්වෙනවා. බුදුදහම ඊට වඩා ඉක්ම වාගිය විශිෂ්ට දර්ශනයක් ඇටියට ඒ කර්මයේ පිළිබඳව තුළ දේශනාවද මා දේශනා කරනවා. හැබැයි ඒක උන්වහන්සේ ඒ කර්මයේ පිළිබඳව තුළ දේශනාව සර්වඥ සාසනයේ ප්‍රමණක්ම උරුම වූ පොදු ධර්මයක් විදිහට දේශනා කරන්නේ අන්‍ය සාසනවලට පොදු බව සම බව දේශනා කරා. සර්වඥ සාසනයේ ප්‍රමණක් උරුම පොදු මාර්ගය ලෝකෝත්තර දර්ශනය. එනිසා බුදුදහමට ආවා කියන්නේ බුදුදහමට ගැනුණා කියලා කියන්නේ ඔය ලෞකික දර්ශනයේ ආරම්භය. ඒක මෙහෙ තියෙනවා තවත් තැන් වලත් තියෙනවා කියන කුසලය වැඩනේ. හින්දුන්ද කර්මයේ පිළිගන්නවා. කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා කියන එක කර්මය. ඒකට ඒක තියෙනවා අකුසල සහගත කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියනවා. කුසල සහගත කාය දණ්ඩ, වචී දණ්ඩ. අපි කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම තියෙන කුසල සමගත කුසල. ඉතින් බුදුදහමට යම් කෙනෙකු දහමට පැමිණුණා කියලා කියන්නේ ආගතෝ ඉදම් ධම්මං කියලා කියන්නේ සත්‍යර්ණේ පැමිණුණා කියලා කියන්නේ මේ ලෝකෝත්තර මාර්ගය හඳුනා ගැනීමයි ලෝකෝත්තර මාර්ගයට පැමිණීමමයි. එතකන් මේ සරුවක්ම සාසනයට ආවා කියලා නිශ්චිත වශයෙන් කියන්නේ බුදුරජාණන්තුම දේශනා කරන්නේ මේ කර්මඵලයේ පිළිබඳව ටික මේ සාසනයට විතරක්මයි ටිකක් ඔයි. එනිසා මේ සාසනයට එළඹ සිටින්න නම් අපි මේ ටික ඉක්මවා ඒ ලෝකෝත්තර ලක්ෂණයට ආවොත් නම් අපි සාසනයට ආවා අපි සාසනයට අපි සද්ධර්මයට ආවාගතෝ ඉමං සද්ධම්මං අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආගතුන රසින් වෙන ප්‍රසාදේ කියන්නේ සද්ධර්මයට ආවකෙනා කියනවා. ඉතින් කර්මයේ පිළිබඳව විවිධ දේශනාවන් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ලෝකයේ තුල යම් යම් නානත්වයන් වෙනස්කම් දකින්න තියෙනවා. කර්මයේ දෙදීම බව උන්වහන්සේ දේශනා කරනවා. කම්මං සත්‍යේ විභජති අධිදං දීරප්පණිතාය මේ ලෝකේ උසස් පහත් වශයෙන් මේ සමාජය තුළ දෙදීම් කරලා තියෙන්නේ කර්මයේ මූලික වීමේ බව දේශනා කරනවා. ඒ කර්මවල විවිධත්වයක් නානත්වයක් උන්වහන්සේ දේශනා කරනවා. අන්‍ය සාසනවල නැති කළු කර්ම, සුදු කර්ම, සුදුද කළුද කර්ම, සුදුද නෝ කළුද නෝ කර්ම කියලා කර්ම රාශියක් පිළිබඳව
කරු ස්වාමීන් වහන්ස අප පෙර භවයේ කවරෙකුගේ සිටින්නට ඇද්ද කුමන ආකාරයෙන් සිටින්නට ඇද්ද යනාදී වශයෙන් සිටීම සම්මාදිටිය නොවන බව සඳහන් වුණා. එහෙත් අපි ප්‍රේත වස්තු විමාන වස්තු යනාදිය මුගලන් තෙරුන් වහන්සේ අතීතයේදී කළ කර්මයන් විපාක ලැබුවා ආකාරය මෙන්ම 550 ජාතකයේද නිතර දීපත් කරනවා. ඒ සියල්ලේම සඳහන් වන්නේ අතීත බව පිළිබඳවයි. අතීත බව පිළිබඳව මේ අනුසාරයෙන් විස්තර කරන දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
සබ්බාසෝ සූත්‍රය අපි ඉගෙන ගත්තී. අහෝසින්නකෝ අතීත මද්ධානං නනකෝ අහෝසින් අතීත මද්ධානං කින්නකෝ අහෝසින් අතීත මද්ධානං කතන්නකෝ අහෝසින් අතීත මද්ධානං කින්නකෝ කින්න අහෝසින්නකෝ අං අතීත මද්ධානං භවිත්තාමිනකෝ අං අනාගත මද්ධානං නනකෝ භවිත්තාමින අනාගත මද්ධානං කින්නකෝ භවිත්තාමින අනාගත මද්ධානං කතන්නකෝ භවිත්තාමින අනාගත මද්ධානං කින්නකෝ කින්න භවිත්තාමිනකෝ අං අනාගත මද්ධානං ඒතරහීවා පච්චුප්පන්නං අද්ධානං අජ්ජත්තං කතං කති හෝති අහං නුකෝස්මි නෝනුකෝස්මි කින්නුකෝස්මි කතං නුකෝස්මි අහං නුකෝස්මි නෝනුකෝස්මි කින්නුකෝස්මි කතං නුකෝස්මි අයං නුකෝ සත්‍රෝ කුතෝ ආගතෝ සෝ කුහිංගාමි පවිසුකිතේ. අතීතේ මම හිතියද කියලා හිතුවත් මිත්‍යා දෘෂ්ටියක්. අතීතයේ මම හිතියේ නෙවෙයි කියලා කිව්වත් මිත්‍යා දෘෂ්ටියක්. අතීතයේ මම කවුරු වෙලා හිටියද, කොහොම කෙනෙක් වෙන්නේ නැද්ද, කවුරු වෙලා ඉඳලා කවුරු බවට පත් වෙන්නේ නැද්ද කියලා කියවනම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. අනාගතයේ මම උපදිනවා, අනාගතයේ මම උපදින්නේ, අනාගතයේ මම එකවරයි උපදින්නේ, හතරයි උපදින්නේ, අනාගතේ මෙහෙ උපදින්නේ නැහැ, එහෙමයි උපදින්නේ. මේ වගේ මොනවා හරි උපදීම පිළිබඳව මම උපදීම පිළිබඳව යම් සංකල්ප තියෙනවා නම් ඒ සියල්ල මිත්‍යා දෘෂ්ටි කොට එක්ව සක්කාය දෘෂ්ටිය නිසාම ඉබඳු සංකල්ප ඇති වෙන බව දේශනා වුණා. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා, ඇයි මේ නිවන් දකිනකොට අවබෝධ කරගන්න ඥානයක් තමයි උබ්බේ නිවාසානුස්සති ඥාන. පෙර විසු කඳ පිළිවෙල දක්නා ඊළඟට බුදුවරු මානමය අතීතයේ නිවන් දක්ුණාය කියලා පෙර වූවක් කියමු කියලා අතීත කතා ප්‍රවෘත්තීන් පිළිබඳව දක්වතේ. අපදාන දේශනාවන් තුලත් ඒ රහතන් වහන්සේලා අතීතයේ තමන් ඇරඹු ගමන් මඟ පිළිබඳව ප්‍රකාශ කරා. මේ බවම අසාගත්ත සාති කියන හාමුදුරුවන්ට වැරදි දෘෂ්ටියකුත් උපන්නා. මේ සම්මතය හා පරමාර්ථය දෙක වෙන් කරගන්න බැරි වෙච්ච නිසා සාති හාමුදුරුවන් දෘෂ්ටියක් උපන්නා. මේ සත්‍යයේ ඉන්නවා, භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා. ඇයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මහාමනී එදා එහෙම හිටියේ මමමය කියලා කියනවනේ. එහෙනම් ඒ විඥානේ තමයි මේ දිගටම ඇවිල්ලා තියෙන්නේ. භවයෙන් භවයට යන විඥානයක් තියෙනවායි. මේ අනන්‍යතාවයක්, සම්බන්ධතාවයක් දිගින් දිගට යන ප්‍රවත්මක් තියෙනවායි. බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව දැනගන්න ලැබුණා. වික්ෂුන් වහන්සේලා මොහු නිවැරදි කරගන්න උත්සාහ කළත් බැරි වුණා. බැරිදැන බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව විමසපු වෙලාවෙත් උන්වහන්සේ ගනු දෘෂ්ටියක ඉන්න බව මතක් කළා. බුදුරජාණන් වහන්සේ ඉදි මතක් කළේ මානෙනි මම භවයෙන් භවයට නෙවෙයි ආයතනෙන් ආයතනයටවත් යන විඥානයක් යන බුදුහි හරි දේශනා කළා තියෙනවා. ඇහත් රූපයක් ගැටෙනකොට විඥානයක් උපදිනවා, චක්කු විඥානය උපදිනවා, ඇහත් රූපයක් එක වෙන්නකොට උපන් විඥානය නිරුත් වෙන බවයි මම කියලා තියෙනවා. ඒක කනසනාසයට එන්නේ නැහැ. ඒ උපන් තැනම ඒතු ගැටීම නිසා යම් ශබ්දයක් උපන්නා ගැටීම අවසන් වෙනකොටමයි ශබ්දයෙන් මම විඥානය ගැන ඉබඳ දේශනාවක් කරලා තියෙන්නේ. ආයතනෙන් ආයතනයටවත් යන බවක් කියලා නෑ. ඉතින් මම භවයෙන් භවයට යන විඥානයක් ගැන කතා කරයි. ඉතින් එසේ විමසූ බවක් පජිමනිකායේදී අපිට හම්බ වෙනවා සන්නහ සංකීර්ණයේදී. කෙසේ නමුත් මේ බඳු අදහස් ඇති වෙන්න මතු පිටින් ගාම ගවේෂණය කළාම යම් සාධාරණ හේතුත් තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙරාත්භාව විදලා තියෙනවා. එහි කරපු කර්ම නිමේ දැන් යම් යම් අවස්ථාවල වින්දනය කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සත්ව පුද්ගල ආත්ම මේ දෘෂ්ටිය සින්නේ යම් දවසකද එදා උන්වහන්සේ සත්ව පුද්ගල භාවයෙන් නිරුණා. හැබැයි ඒ මොහොත වෙනකම් උන්වහන්සේ වැඩ සිටියේ සත්ව පුද්ගල සංකල්පිත. ඒ සංකල්පයේ නිසාම සංසාරික ප්‍රයත්නක් තිබුණ හේතුඵල ධර්මතාවයක් හැටියට. ඒක වඩා ප්‍රකට වෙනවා යම් තැන්වලදී බුදුරජාණන් වහන්සේගෙන් යම් යම් ඇවිල්ලා ප්‍රශ්න කරනවා. සත්‍යා මරණින් මත්තේ උපදිනවද? එසේ නොවේද? සත්‍යා මරණින් මත්තේ උපදින්නේ නැද්ද? එසේද නොවේද? සත්‍යා මරණින් මත්තේ උපදින්නේද වේද නූපදින්නේද වේද? එසේද නොවේද? සත්‍යා මරණින් මත්තේ නූපදින්නේ නොවේ උපදින්නේද නොවේ? එසේද නොවේ? එතකදුවත් මෙන්න මේ බඳු හේතුඵල ධර්මතාවයක් තියෙනවා කියලා විද්‍යාපති සංකාර සංකාරපත්ති විඥාන විශ්වල ධර්මතාවයක් පිටිපස්සෙ. එයි ඒකම තවත් තැනක වික්ෂුන් වහන්සේ නමකට ඇති වෙනවා. රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද නැද්ද? උන්වහන්සේ කියන රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා. එයතු කියන්නේ මොකක්ද? රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද? ප්‍රශ්නේ නේ. රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද නැද්ද? උපදින්නේ නැහැ. ඒ හාමුදුරුවෝ සිටිය වෙදෘස්තියම තමයි. මේ හාමුදුරන්ට කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා. කර්ම තියෙනකම් පවතින මේ ධර්මයට. කර්ම ආයු තියෙනකම් අර ධර්මයක් නැතක් වුණා. කොහොම හරි රහතන් වහන්සේ මරණින් මත්තේ සිඳේය වෙනසේය කියන අදහසක් ඇති වුණාම සරියුත් හාමුදුරන්ට ආරංචි වෙලා විසුණු හාමුදුර ගිහින් ගියාම සරියුත් හාමුදුරන් විසුරගෙන ඇහුවා ඇත්තද? ඇවැත්නේ ඔබට මේ වගේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා කියලා කියන්නේ රහතන් වහන්සේ නක උපදින්නේ නැහැ. දැන් මේක කිව්වා මේ ලෝකේ ආයෙ නම් කලබල වෙන්නේ. ඉතින් රහතන් වහන්සේ තාකෝ උපදිනවාද කියලා. ඇයි මේ අන්තේ නැත්තම් එහා අන්තේනේ යහුවෙන්නේ. නේද? අපි පුරුදු වෙලා තියෙන්නේ නේද මේක කොර නැත්තම් අර කොට අල්ලගන්න. එහෙනම් උපදිනවාද? ඉතින් එහෙමයි ස්වාමීනි. මම එහෙම දරනවා රහතන් වහන්සේ අපව උපදින්නේ හට ගන්නයි කියලා. මරණින් මත්තේ සිඳේ වෙනසේ. එතකොට දරියුත් හාමුදුරුවෝ නැවැත්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ රූපේද? රූපය නිත්‍යද අනිත්‍යද? සාමීනි අනිත්‍යයි. අනිත්‍ය නම් දුකද සැපද? සාමීනි දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ආත්මද අනාත්මද? සාමීනි අනාත්මයි. මහන වේදනාව අනිත්‍යද අනිත්‍යයි? අනිත්‍ය නම් වේදනාව දුකද? දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ආත්ම ධනාත්මද? අනාත්මයි. මේ විදිහින් සංඥාව සංඛාරයේ විඥානයේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය නම් ඒ දුකද සැපද? සාමීනි දුකයි පෙරවෙන ජරා මරණය. දුක නම් අනිත්‍ය නම් ඒක මම වගේ කියන්න උද්දල භාවයෙන් ගන්න සුදුසුද? සුදුසුයි ස්වාමී. අනාත්මයි. එහෙනම් එවත් මේ රහතන් වහන්සේ රූපස්කන්ධයේද?
නැහැ.
රහතන් වහන්සේ වේදනාස්කන්ධයේද? රහතන් වහන්සේ කියන්නේ සංඥාස්කන්ධයේද? රහතන් වහන්සේ කියන්නේ සංඛාරස්කන්ධයේද? රහතන් වහන්සේ කියන්නේ විඥානස්කන්ධයේද? නැහැ. එහෙනම් රහතන් වහන්සේ කියන්නේ මේ ස්කන්ධ පහටද? නැහැ. එහෙනම් රහතන් වහන්සේ මේ ස්කන්ධ පහෙන් බැහැරව ඉන්නවද? ඒත් නැහැ. එහෙනම් ඊවත්නි දැන් රහතන් වහන්සේ කෙනෙක් නැති කල රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවා හෝ නොඋපදිනවා හෝ කියන කතාව සුසු. රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ අපිට. රහත් උනා කියලා කියන්නේම පුද්ගල භාවය සුරු කළා. එතකොට දැන් මෙතනම සත්‍යයේ කුප්පලයක් නැති කල යනවද නැත්ද ඉන්නවද නැත්ද කියන කතාව ගැලපෙන්නේ නැහැ. ඒක නොවනට ගෝචර වෙන දහමක් නොවේ. නමුත් ඒ දහම දකින තාක් සත්පුද්ගල භාවයේ තුල කටයුතු කළා. ඒ කටයුතු කළ කාලය තුල කළ කී දෑ පිළිබඳව තමයි අද දවසේ කර්මයේ වශයෙන් අපට කර්ම භව වශයෙන් අද අපට සිහි කරන්න පුළුවන්කම තියෙන අතීතේ කොහේ හරි තියෙන දෙයක් නම් නෙමෙයි. දැන් අපි සිහි කළොත් අපේ ළමා අවදිය අපට දැන් සිහි කරගන්න පුළුවන්. නමුත් අපි ළමා අවදියේ තිබිච්ච පරිසරය දැන් තියෙනවද? නමුත් එදා තිබිච්ච ස්වභාවයම දැන් අපට සිතින් මවා ගන්න, සිතින් මවාගෙන බලන්න පුළුවන් බවත්. මේ අතීතය අනාගතය පිළිබඳව මේ නුවණින් බලන්නේ දකින්නේ මේ ඇත්ත දකින්නමයි බුදුරජාණන් ආරාතනවා. දැන් එහෙමනම් අතීතයේ තිබුණා කියලා කියන්න තියෙන සාධකය මොකද්ද? දැන් හිතන බවක් නෙවෙයි, හිතා ගන්න බවක් නෙවෙයි. සැබෑ යථාර්ථය තුළ එහෙම දෙයක්, එහෙම පසුබිමක්, එහෙම පරිසරයක් දැන් මේ හාත්පසින් දෙන. ඒ පුද්ගලයෝ දැන් නෑ, ඒ පුද්ගලයෝ හිටියත් දැන් වෙනස් වෙලා, ඒ පරිසරය වෙනස් වෙලා. නමුත් අපිට තාම මැරෙන්නේ අර පරණ ස්වභාවය. එතකොට දැන් තියෙන්නේ අතීතයේ තියෙන දෙයක් පේනවද? අතීතයේ අපි රැස් කරගත්ත දෙයක් සිහි කරගන්න පුළුවන් බවක්. එතකොට අපිට අතීතයේ හිම හිටියා දැන් මට සිහි කරලා කියන්න පුළුවන් අතීතයේ මෙන්න මේ ගමේ හිටියා අපි ශ්‍රී ලංකාවේ ඉන්නේ. ශ්‍රී ලංකාවේ මෙන්න මේ අයත් එක්ක. ඒ අයගේ නම් ටික මේවා. ඒ තැන් වල අපි ශ්‍රී ලංකාවත් ජීවුවා. අපි කෑවේ මේවා, බිව්වේ මේවා. දැන් කියන්න පුළුවන් අපිට. ඉතින් බුදුරජාණන් වහන්සේවත් මේ කුපේ නිවාසනක් ඥානය උපදවා ගත්තා නේද? දැන් අපිට පුළුවන් මේ ජීවිතේ ටිකනේ. උන්වහන්සේලාට පුළුවන්කම තියෙන ඕකම කල්ප 84000ක් විතර 30000 40000 අතීතයේ සිදුවීම් ටික මෙහි කරගන්න. එතකොට සිහි කිරීම මාත්‍රයක් විතරයි එතන. ඒකෙන් තුනහසල ලබන්නේ අවබෝධයක්. දැන් එතන ඉඳලා මෙතනට ආවද මොනවද? මෙතන ඉඳලා මෙතනට ආවේ මොනවද? දැන් මේ කල්ප ගණන් සිහි කර කර බලන්නේ මේ අනාත්ම ලක්ෂණයමයි. එතන ඉඳලා මෙතනට ආවේ නැහැ, මෙතන ඉඳලා මෙතනට ආවෙත් නැහැ. මේ ඇවිල්ලා තියෙන්නේ අවිද්‍යා සංඛාරයෙන් ආපු පටිච්චසමුප්පාදයක පැවැත්මම නේද? මේ ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසා ආපු හේතුඵල ධර්මතාවයක් බවමයි අපට ගන්නේ ප්‍රකට කරගන්නේ. ඒ ධර්ම ප්‍රසක් කරගෙන උන්වහන්සේලා ආශ්‍රක්ෂේ කරගන්න. මොකද උන්වහන්සේලා ලෝකෙට මේ තැනට ආපු ගමන, ගමන් මඟ උන්වහන්සේලාට මේ ජීවිත කාලය තුළ මේ කල්ප කාලාන්තරයක් මුළුල්ලේ අතීතය සිහි කරලා ලෝකෙට ආදර්ශය පිණිස, ලෝකෙට උපදේශ පිණිස ගන්න පුළුවන් චරිත කතා ටික, නිදර්ශන ටික උන්වහන්සේ ජාතක කතා හැටියට ලෝකෙට දේශනා කළා. මහරහතන් වහන්සේලා අපදාන හැටියට පෙර ජීවිත මේ ගුණ පුරන්න පටන් ගත්තේ කොහොමද, කළේ කොහොමද කියලා අද දවසේ මේ රහත්ඵලයේ කාවේ මෙන්න මේ බඳු ආකාරයකින් පටන් අරගෙන මෙහෙම උත්සාහයෙන් වීර්යයෙන් මේ කටයුතු අඛණ්ඩව කරගෙන ආපු නිසා මේ ලෝකෙට කියන්නේ මොකටද මේ? ඔබටත් අද දවසේ ඉන්න තැන වෙනස් කරගෙන මේ වගේ තනතුරකට යන්න නම් අද පටන් ගත්තොත් මේ පුද්ගල භාවයේ තුලවත් පුද්ගල භාවයේ අවසන් වෙන තැනකට යන්න මේ ගුණ පිරීම ආරම්භ කරන්න කරන උපදේශනයක්. කෙසේ නමුත් මේ ධර්ම තුල අපි තේරුම් ගන්නට ඕන සම්මුතික දේශනාව හා පරමාර්ථ දේශනාව මේ අතරේක. සම්මතය තුල පැනවෙන දේශනා විශේෂයෙන් සූත්‍ර පිටකයේ සම්මුති දේශනා. අපි ධර්ම පිටකයේ පරමාර්ථ දේශනා. ඉනේ සූත්‍ර දෙකම සම්මුති දේශනාවටයි තියෙන්නේ. මේ දේශනාවන් තුල සත්ව පුත්කල ආත්ම දෙවියා මිනිසයා ඥානියා කියන සම්මුතික සංකල්පයේ මතම තමයි ධර්මයේ දේශනා වෙලා තියෙන්නේ. ඒ නිසා සම්මතයෙන් බැහැර නොවන නිසා සම්මත ලෝකය තුල සම්මත පිළිගැනීම තුල අභිධර්මය පරමාර්ථ ධර්මය ඒ තුල අනාත්ම ලක්ෂණය ප්‍රකට කරලා එතනින් මෙතනට එන කෙනෙක් හෝ මෙතනින් මෙතනට යන කෙනෙක් හෝ නැති අනාත්ම ධර්මතාවයේ ඒ ආකාරයෙන්ම ප්‍රකට කරගෙන බලන්න ඕන කියන මාතෘ කරලා තියෙනවා. ඉතින් අපද සත්පුද්ගල භාවය තුළ කටයුතු ආරම්භ කරනවා. ඒ ධහමත පැමිණෙනකොට මාර්ගයට දර්ශනයට එළමෙනකොට සත්පුද්ගල සංකල්පයක් බව දෘෂ්ටියක් බව හඳුනගෙන මම කියන්නේ සංකල්පයක් නම් දෘෂ්ටියක් නම් මම අතීතයේ සිටියද නැද්ද කියන කතාව වළංගුන. මම කියන්නේ දෘෂ්ටියක් නම් සංකල්පයක් නම් මම අනාගතයේ උපදිනවද නැද්ද කියන එක අහන්න සුදුසු නෑ. ඒ නිසා දෘෂ්ටිය සංකල්පය සමුදය හඳුනගත්තාම ඒ ධර්ම දකින්නකොටම මම කියන අදහසක් මම කියන්නේ දෘෂ්ටියක් උත්කල කියන්නේ සංකල්පයක් බව හඳුනගන්නවත් එක්කමයි ඒ අතීතානාගත පිළිබඳව දෘෂ්ටිවාද ඉද වැටෙන්නේ. වර්තමානයේ පිළිබඳවත් සැකසන්තා නිසා සම්මත දේශනාවේ දේශනා සම්මතයේ පිටියට පරමාර්ථ ධර්මක තංගිනීමේදී හඳුනන්නේ හසු වෙන ධර්මතා ඒ ආකාරයෙන් වෙනු එන්කොට දැන හඳුනා ගන්න පිළිතුරු.
සත්‍යපදින් ප්‍රශ්න සසන සසනත් දෙවන්සරණි සස
අද අපි 6 වෙනි දවසට මේ පින්වතුන් බොහෝම උත්සාහයෙන් හංසියේ වීර්යෙන් බොහෝම නම්යෙන් වුණ කමින් සත්‍යාවින් ගෞරවයෙන් පිළිවෙත් සියදෙනින් බොහෝ ධර්මයේ පිළිබඳව අධ්‍යක්ෂී ලබති. මේ ගත කළ කාලය තුළ අපි උපදවාගත් සියලු කුසල මේ ජීවිතයේ ගෞතම බුදු සසුනේ නිකලල් අදමදලක් ඇති මහරහත් පදවීන් සැනසෙන්නට හේතු
ආසන්න සාදු සාදු සාදු.
මේ සිත කරගත්තා වූ කුසල සම්පත් අපි දෙනෙක් බුදු වෙන ආර්ය මෛත්‍රී නාම දෝෂකාරණයේලාටත් අල්පේ සාත්මනේ සාත්‍යතා සමාන ප්‍රකාරක සියලු දේව සමෝන්‍යාතත් වෙනවා දේවා දිවිස්ති යදි දේවා පතන බෝධිය සමා සාදු
සාදු සාදු
තම තමන් නමින් නැති මේ පරලෝකීය වූ මෞර්තිය අපෝදර ගුරුවරුන් ආත්මතරාදී සතරනාදී අධ්‍යාපන අද දවසේ ධම්මයන් පිළිගන්නේ දායක ප්‍රස්ථාය සියලු ඥාති වර්ගයාටත් මේ පින්වත් සත්ත්වයා විහාර ගණේ අපවත් දේවදාන සිරසාවින් සේනාකත් මේ ස්ථාන ගොඩනගන්නට පරිලෝකීය සකල ඥාතීතයන් කත් මේ දිනපත් වායි නදනාත මේ දිනපදේ සසර ජීවිත සුවපත් වේවා සුවපත් වේවා මේ සිරි සංසාර කතරේ මෙතරවද ශාන්ත වූ නිර්වාණ සතුටින් යන සත්‍යාවී සින්වත් හැම දිනකටත් හැටි වැඩි පුරුදුනා පියදු ආදරුවන් ආදී දිනකටත් උපකාර කිපස්ථායක සංසිර දිනකටත් සපත ශාන්තිය සමගින් සනසිදුල නිරුක් නිරෝගී සුව සම්පත්තියේ චිර ජීවනයේ සිට වේවා බෝධුරු භාරක මාගේ හැරේවා දුදන කෙලින් දේවා සත්තුත් සැත්තුම ලැබ සත්‍ය ධර්මයන් ගියා වූ මොදෙන් වදන මානියන්ස